ගැටලු නැද්ද කාටවත්? කියන්නේ හැමෝම හොඳට තේරුම් අරන් දැන් ඉන්නේ නේද? මට තමයි ප්‍රශ්න තියෙන්නේ. මොන හරි අහන්න තියනා නම් අහන්න, නැත්නම් අපි සාකච්ඡා කළොත් හොඳයි කියලා හිතෙන දේවල්.
තෙරුවන් සරණයි ડોક્ટર අවි.
තෙරුවන් සරණයි.
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ගිරිමානන්ද සූත්‍රය මම දන්නා එක සාකච්ඡාට අදාළද කියලා. මේ ගිරිමානන්ද සූත්‍රයේදී ડોક્ટર අවි අර අනිච්ච සංඥාව වඩන්න ගිරිමානන්ද හඳුරුවට කියනකොට එතනදී දැන් මට දැන් තේරුණ විදිහට දැන් ඉන්න කෙනෙක් ගැනද එතනදී අදහස් වෙන්නේ, නැත්නම් එතන අනිච්ච සංඥාව කියන්නේ අනිච්ච කියන අර්ථයෙන්ම ඒ කියන දේවල් ඒ විදිහට වඩන්න ඕනේද කියන එක චුට්ටක් පැහැදිලි කරලා දුන්නොත් ડોક્ટર අවි.
අනිච්ච කියන අර්ථයෙන් කියනකොට මොන වගේද හිතෙන්නේ?
අනිච්ච කියන අර්ථේ මං හිතුවේ දැන් හටගෙනම නැති අවස්ථාව ගැන තමයි මං අදහස් කරේ.
ඔව්, ඒ කියන්නේ හටගෙන නැති වුණාට අපිට හටගත්තා වගේ ලැබෙනවනේ.
එහෙමයි.
තියෙනවා වගේ ලැබෙනවා. දැන් ඒ කියන්නේ රූපය ගත්තොත් දැන් අපිට හටගෙනම නැහැ කියන්න බෑනේ, රූප තියෙනවනේ ඕන තරම්නේ.
එහෙමයි එහෙමයි.
එතකොට මේ අනිච්ච සංඥාව, ගිරිමානන්ද සූත්‍රයේ අනිච්ච සංඥාව කොහොමද වඩන්න කියන්නේ? කතමාචානං ජන අනිච්ච සංඥා කියලා කොහොමද කියන්නේ? අරඤ්ඤගතවා රුක්කමූලගතවා සුඤ්ඤාකාරගතවා ඉතිපටි සංචිත්තති. කොහමද ඊට පස්සේ? රූපං අනිච්චා.
රූපං අනිච්චා. ඕ. චක්කුං අනිච්චා රූපං.
ආහ. චක්කුං අනිච්චා. සෝතං අනිච්චා සත්තං අනිච්චා නැත්තේ නෑ.
ඕ ඒ විදිහට ආයතන හයම ගැන එහෙම. ඕ
එහෙම තියෙන්නේ පංච උපාදානස්කන්ධය ගැනද ආයතන ගැනද තියෙන්නේ? මට මතක නැහැ.
ඔව් දෙකම තියෙනවා ડોક્ટર අවි. එතනදී ඉස්සෙල්ලා පංච උපාදානස්කන්ධය ගැන කියනවා.
අනිච්ච සංඥාවට කියන්නේ පංච උපාදානස්කන්ධේ නේද?
එහෙමයි.
ඊළඟට අනත්ත් සංඥාවට තමයි
ආයතනගත. ඕ රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංඛාරා අනිච්ච, විඥානං අනිච්ඡන්ති.
අනහරි.
ඉති ඉමේසු පංච උපාදානස්කන්ධේසු අනිච්ඡානුපස්සී විහෙරති අං උච්චතානන්ද අනිච්ච සංඥා.
අන්න හරි. එතකොට පංච උපාදානස්කන්ධය කෙරෙහි අනිච්ච සංඥාව මෙන්න මෙහෙමයි වඩන්නේ කියලා නේද ඒ පෙන්වන්නේ?
එහෙමයි. ඔව්.
රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය ගැන අනිච්ච සංඥා ඒවා කෙරෙහි අනිච්ච සංඥාව වඩන හැටි. රූපං අනිච්චා. එතකොට රූපං අනිච්චා, වේදනා අනිච්චා. එතකොට දැන් ඒ රූපං, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියනකොට ඒ ලැබෙන ස්වභාවයක් නේ.
ඔව්.
නේ. වේදනා කියන ලැබෙන ස්වභාවයක්.
ස්වභාවය.
ඔව්. එතකොට ඒ ස්වභාවය අනිච්ච. අනිච්චානුපස්සී. ඒ අර්ථය කියනකොට දැන් අර්ථය වැටහීමක් තියෙන්න ඕන.
එතන රූප වේදනා නෙමෙයි ඒකේ ස්වභාවය ගැන තමයි එතනදි කතා කරන්නේ නේද එහෙමද?
ඔව්. දැන් රූපය ලැබෙනකොට වේදනාව ලැබෙනකොට ඒක තමයි පිරිසිඳ දකින්න වෙන්නේ නේද? අපට රූප වේදනා සංඥා සංකාර ඔය ලැබෙනවනේ. ලෝකේ කියන්නේ ඕවනේ අපටනේ.
ලෝකේ කියන්නේ පංච උපාදානස්කන්ධයක් ඉලෙක්ට්‍රෝන.
එතකොට ඒ රූපය කියන එක දැන් උදාහරණයක් ගන්න ලැබෙන මොකක් හරි ඕන අපේ ශරීරය වෙන්න පුළුවන්, හුස්ම වෙන්න පුළුවන්, කාය ස්වභාවයක් ලැබෙනවා
නේද?
එහෙම නැත්නම් වේදනා ස්වභාවය කියනකොට අපිට මතක් වෙනවනේ එක වේදනා. වේදනා කිව්වහම ඉස්සෙල්ලම මතක් වෙන්නේ දුක්. දුක් වුණාට මේ රිදෙන ඒවා විතරයි, ඒවා විතරක් නෙවෙයි. සුඛ වේදනා. සුඛ වේදනාවක් තියෙනවා, දුක්ඛම සුඛ වේදනාවක් තියෙනවා. දුක්ඛ වේදනා ජාති තුනම
කියදෙනවනේ.
ඔව්. දැන් ඔවා ගොඩකනේ අපි ජීවත්
වෙන්නේ. එහෙමයි.
එතකොට හැම තිස්සෙම ඔය පහ කියදෙනවනේ නේද?
එහෙමයි.
ඕනම සිතක ඔය පහ යෙදෙනවනේ.
යෙදෙනවමයි.
ඔව්. එතකොට කොහොමද අනිච්ඡානුපස්සී විහෙරති? ඒ කෙරෙහි අනිච්ඡානුපස්සී විහෙරති. ඒ කෙරෙහි කියනකොට ඒක හැදුනට පස්සේ ඒකම නෙමෙයි, ඒ හැදෙන එක කෙරෙහි.
සමුදය වෙන තැනක් ගැනද ડોක්ටර් කියන්නේ?
ඔව්, ඒකේ ඒ සමුදය නිරෝධය ඒක තමයි මාර්ගය වෙන්නේ. ඒ හතරම යදෙනවා. එතකොට ඒ අනිච්චානුපස්සී වෙනකොට ඒ ඥාන හතරම යදෙනවා. දුක සමුදය නිරෝධය
මාර්ගය.
එතකොට එතෙන්දි දැන් අනිච්ච කියන එකේ අර්ථය නිකන් පස්සේ අපිට කියන්න පුළුවන්. ඒ වුණාට එතන යෙදෙන්න ඕන අනිච්චන් පස්සේ වෙනකොට. හරි. එතකොට ඒක වචනෙන් කියන්න ගියත් අර ඔබතුමී ඉස්සෙල්ලා කිව්වා වගේ ඉපදිලාම නෑ, මොකක් හරි ඒ විග්‍රහය එන්න පුළුවන්. ඒ වුණාට දැන් ඒක ඉපදිලා නෑ කියලා හිතලා තෙන්ට දානවත් නෙවෙයි. ඒක අනිච්ච භවෙන් ඒක දකින්න
තියෙන්නේ.
අනිච්ච භවෙන් රූපය. රූපය අනිච්ච කරනවා නෙවෙයි.
හරි ડોක්ටර් මට තේරුණා දැන්.
ඔව්. අනිච්ච භවෙන් රූපය කියනකොට දැන් අපි එනට අපිට දැන් ඔබ දැන් තේරුම් ගන්න යද්දී තියෙන රූපය පැත්තෙන්, ඒ කියන්නේ රූපය උදව් කරගෙන තමයි අපිට කතා කරන්න වෙන්නේ. නැත්තම් කතා කරන්න දෙයක් නැහැ
නේ.
දැන් අර බල්ල වතුරට බිල බල්ලෙක් ඉන්නවා කියලා ඌට රූපයක් හේදෙනවනේ. ඒ වතුරේ ඉන්න බල්ලා කියන රූපය උදව් කරගෙනනේ අපිට ඒ ගැන කතා කරන්න වෙන්නේ.
එහෙමයි.
හැබැයි කතා කරන්නේ වතුරේ ඉන්න බල්ලෙක් ගැන නෙවෙයි. හරි. බල්ලාට පටන් ගන්න වෙන්නේ බල්ලා උදව් කරගෙන. දැන් පේන්නෙත් නැත්තම් ඒක කතා කරන්න දෙයක් නැහැ නේද? බල්ලෙක් ඉන්නවා කියලා හිතුනෙත් නැත්තම්. ඒ වගේ අපිට රූපය ලැබෙන මට්ටමක් තියෙනවනේ, ඒක තමයි ලෝකය. ඒක උදව් කරගෙන මේ ඊතර වීමේ දර්ශනයටනේ යන්න
තියෙන්නේ.
අනිච්චානුපස්සී වෙනකොට ඊතර වෙන මාර්ගය. එන්දී දැන් රූපය උදව් කරගත්තට රූපය අරන් ඕක අනිත්‍ය අනිත්‍යයි කියලා හිතනවා නෙවෙයි. අනිත්‍ය භවෙන් රූපය, රූප ස්වභාවය. අනිත්‍ය භවෙන් රූප ස්වභාවය කියනකොට දැන් වතුරේ ඉන්න බල්ලා කියන එක අනිත්‍ය භවෙන්. දැන් අපේ මට්ටමෙන් දැක්කොත් අපිට බල්ලෙක් ගැන කතාවක් නැහැනේ. අනිත්‍ය භවෙන් තමයි. කියන්නේ අර කිව්වා වගේ හටගෙනම නැති ස්වභාවයක් නෙමේ මේ මෝඩකමට උපද්දගෙන
තියෙන්නේ.
එතකොට අන්න අනිත්‍ය භව එනවා. ඒ කියන්නේ පිහිටවන්න බැරි ස්වභාවයක් පිහිටවලා. ක්ෂණයකටවත් පිහිටලම නැති. එතකොට දැන් ඒ රූපය ඇති උනා නැති උනා කතාවක් නෙවෙයිනි දැන්
කියන්නේ. නේද?
ඇයි මේ පිහිටන්නවත් බැරි ස්වභාවයක් ලැබුණේ? ඒ ලැබීමේ ලැබෙන ආකාරය, යෙදෙන ආකාරය. හරි. ඒ යෙදෙන ආකාරයේ තමයි මේ පංච උපාදානස්කන්ධය. නැතුව එළිය තියෙන රූපෙක පංච උපාදානස්කන්ධේ රූපේ නෙවෙයි. ඒක යෙදෙන ආකාරයේ තමයි දැන් සක්කාය කියන, ඒ කියන්නේ සුඛීය බව කියන එක යෙදිලා තියෙන්නේ. මම කියන එක යෙදිලා නේ එතන. වතුරේ බල්ලා ගැන කතා කරනකොට ගොඩ ඉන්න බල්ලාට මේක ලැබිලා
තියෙනවා.
ඒ සුඛී සත්ත්වභාවය එතන යෙදිලානේ.
යෙදිලා.
සත්ත්වභාවය කියන්නේ දැන් වතුරේ ඉන්න බල්ලා සත්වයේ කියන එක නෙවෙයි මේ
කියන්නේ.
ඔව්. ඒ කියන්නේ බාහිරේ පංච උපාදානස්කන්ධයන් නෙවෙයි.
නෙවෙයි. ඔව්.
ඒක සකස් වෙන ආධ්‍යාත්මය.
ආධ්‍යාත්මය.
ඒ ලැබීම තුල සත්ත්වභාවයක් ඇති
වෙනවනේ.
ලැබීම යෙදෙනකොට සත්ත්වභාවයක් ඇවිල්ලා.
අපි බල්ලා කියලා හිතාගෙනම තමයි.
ඔව්, ලැබෙන්නේ කාටද මේක? අර සොකී බව මට නියෝක හම්බ වෙන්නේ. කියන අන්න ඒ හම්බ වෙන කෙනා කියන අන්න ඒ ස්වභාවය ගැන තමයි දැන් මේ බලන්න
කියන්නේ.
ඒ සොකී බව තමයි ඇත්තටම ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා එන්නේ. හැබැයි අපි හිතන අර එළියේ ඉන්න බල්ලා නෙමෙයි.
එළියේ තියෙන එක නෙවෙයි.
නෑ. සුඛිය. සුඛිය කියන්නේ තමා කියන ගතියනේ.
ගතිය. නැතුව අනිච්චානි පස්සේ විහෙරති වෙන්න කියලා තමයි එතනදී.
ඔව්. එතකොට ඒකත් ඒක එතකොට පේනව නේද? ඒ ඥානයත් එකයි ඔය පස්සති අනිච්චානුපස්සී කියන එකේ අර්ථය එන්නේ. අනිච්ච කියන එකේ අර්ථය කියලා
කිව්වේ.
එතකොට නූපදිච්ච එක කියනකොට වතුරේ බල්ලා ඉපදුනේ නෑ කියන එකනේ අපිට අහුවෙන්නේ. හැබැයි වතුරේ බල්ලා ගැන නෙමෙයි මේ කතා කරන්නේ.
කතා කරන්නේ හරි හරි.
වතුරේ බල්ලෙක් ගැන කතා කරන මම යෙදෙන්නේ කොහොමද? වතුරේ බලලා සකස් වෙන තැන යෙදෙන මම. අර අපේ ෆෝකස් එක යන්නේ බාහිරයට.
බාහිරයට.
අර බාහිරේ වෙරදී කියලානේ කියන්න හදන්නේ.
එහෙමයි.
බාහිරෙත් වෙරදී තමයි. ඒක හැබැයි ඒක ලෝකෙට අයිති සත්‍යයක්. දැන් ඉතර වෙන එකේදී ඒක ඒක වැරදිනේ ඒක නැහැනේ කියලා හරියන්නේ. ඒකත් එක්ක මම
නේ
ඒ පැත්ත තමයි මේ අහුවෙන්නේ නැති පැත්ත. ඒක ඒක ඥානයකටමයි ගන්න තියෙන්නේ එතන ඒ සුඛීය බව දකින්න. ඒ දැක්මම තමයි සක්කාය දිට්ඨිය දුරු වීම වෙන්නේ. මොකද ඒ මම කියන එකේ වැරදි දෘෂ්ටියක් නේ හදාගෙන
තියෙන්නේ.
ඒකට අන්නේ සුඛීය බව කියන පැත්ත තමයි මෙතන මේ කතා කරන්නේ. සුඛීයත්වය සක්කාය කියන එක. අපිට හිතෙන්නේ සක්කායට හම්බ වුණ ලෝකෙ ගැනයි මේ කතා
කරන්නේ.
සක්කාය කියන එකම නේද ලෝකය?
ලෝකය.
ඒක ඒ නුවණත් එක්ක බලන්න ඕන. දැන් ඒ බල්ලගේ උපමාවේදී වතුරේ ඉන්න බල්ලෙක් කතාවක් කියදිලම නැහනේ. අපි පිටින් බලනකොට. එතකොට එතන අර සුඛීය බවක් එක්ක තමයි මේ ලෝකයක් හැදෙන්නේ. හරි. එතකොට හැදෙන ලෝකයේ සුඛීය බව යෙදෙන මේ සුඛීය බව තමයි ඇත්තටම පංච උපාදානස්කන්ධය. ඒ සුඛීය බව තමයි පංච උපාදානස්කන්ධය. ඒ සුඛීය බව තමා කවුද කියලා ඇහුවොත් රූප උපාදාන. වේදනා උපාදාන. මේ විදිහටම කියන්න
වෙන්නේ.
හැබැයි ඒක තේින්නේ නැහැ. දැන් අපිට විමසන්න වෙන්නේ අර රූපයත් එක්ක. ඒ වුණාට ඒ විමසන්නේ ඒ පැත්ත නෙවෙයි. සකීය බව තමා කියන පැත්තට තමයි සිහිය යෙදෙන්න ඕන.
කොහොම තේ ડોක්ටර් ආවි තේරුම් ගන්න. ඒ විදිහට ප්‍රොජෙක්ට් එකක් ඉතලා බලන්න තේරුම් ගන්න.
අපේ රූපය කියලා හිතනකොටම අපිට මේ අපේ ශරීරය කියලා ශරීරයේ රූපය තමයි අපිට ලැබිලා තියෙන්නේ. එහෙම නැත්නම් හුස්ම කියන රූපේනේ අපිට ලැබිලා
තියෙන්නේ.
ඒක හරියට අර වතුරේ ඉන්න බල්ලා වගේ.
එහෙමයි.
එතකොට මතක තියාගන්න ඕන දැන් පංච උපාදානස්කන්ධය කියන්නේ ওই ශරීරය ගැනවත් හුස්ම ගැනවත් නෙවෙයි.
නෙමෙයි.
හරි. මංසලක වතුරේ ඉන්න බල්ලා ගැන නෙවෙයි ඔය
කියන්නේ.
හරි. ඔව් ශරීරය ඉපදිලා නැහැ ශරීරය තියලා නැති වෙනවා ඒ කතාව නෙවෙයි. හැබැයි රූපය උදව් කරගෙන අර තමන්ගේ පැත්ත දකින්න තියෙනවා සකීය බව.
රූපය උදව් කරගෙන තමන්ගේ පැත්ත ආධ්‍යාත්මයෙන් ඒක සකස් වීම.
ඔව් ඒ කියන්නේ දැන් තමයි යෙදුන බව අඳුර ගන්න තියෙන්නේ බාහිර දැන් ශරීරයේ හින්දා තමයි.
තමයි.
හැබැයි හොයන්න තියෙන්නේ ශරීරය ගැන නෙවෙයි. හෙව්වට ඒ කියන්නේ ශරීරය ගැන හෙව්වට ඒක හම්බ වෙන්නේ නැහනේ. ඒ කියන්නේ වතුරේ බල්ලා වතුරේ කොච්චර හෙව්වත් ඌව හම්බ වෙන්නේ
නැහනේ.
එහෙමයි. ඒකත්.
එහෙමයි. ડોක්ටර් එතනදී අර මේ තියෙන්නේ දැන් රූපං අනිච්චං වේදනා අනිච්චා කියලා. එතකොට එතන ඒ දෙකේ වෙනසක් තියෙනවද අනිච්චං අනිච්චා කියන වචන දෙකේ?
අනේ ඒ කර පාලි ග්‍රමා යෙදෙන හැටි ඒකර
ඔය ඒකේ රූපම් විතරයි අනිච්චං අනිත් සේරම අනිච්චා කියලා තියෙනේ
ඒ ලියන විදිහ පාලි භාෂාව දැන් රූපේ රූපෝ රූපං ඔය වගේ ඒ අග දැන් රූපං කියලා යෙදුනොත් අනිච්චා කියලා ලියන එක වැරදි
ආ
ඒ බිඳුවත් එක්ක යෙදෙන්නේ බිඳුව
හරි
ආ නම් කියපු හින්දා තමයි අනිච්චං කියලා කියන්නේ තේරුම එකයි තේරුම එකයි අර අර දැන් මම කියලා පටන් ගත්තොත් මී කියලා මේ ලියන්නේ මම යමි කියලානේ
එහෙමයි
දැන් අපි යමු හැබැයි ඒ දෙකේම එකම තේරුම අර ලියන්නේ වචනේ එක ඒක ලියන්නේ මේ විදිහට ඒක ඒ වචනේ වර නැගෙන විදිහ කියලා කියන්නේ
එහෙමයි
චන් කිව්වත් අනිච්චා කිව්වත් ඒක අර කලින් වචනයක යොදන්නේ එහෙම වුණාට ඒ අනිච්ච කියන අර්ථය එකමයි ඒක අදහස හරි ඒකෙන් එන හැඟීම කියන එක
එහෙමයි
රූපයට වෙන අනිච්චක් වේදනාවට වෙන අනිච්චක් කියන එකක් නෙවෙයි
නෙවෙයි
හරි ඒ ක්‍රියාවේ අර්ථය එකම අර්ථයක් ඒ අර්ථය තමයි මතු කරගන්න ඕන
මතු කරන්න ඕනේ
අනිච්ච කියන එකේ අර්ථය ඒ මතු කරන්න තමයි දැන් රූපය උදව් කරගන්න වෙනවා හැබැයි රූපය ගැන නෙවෙයි
නෙවෙයි
ඒ කියන්නේ ඒ රූපයෙන් ඈතර වෙනවා අනිච්ච අනිච්චෙන් රූපේ දකින්න කියන්නේ හරි
ඔව්
හිස් භවයේ
දැනගත් ඔව් අනිච්ච දැනගත්තොත් රූපේ ඈතර වෙනවා
අන්න
රූපේ පිරිසිඳ දකින්නවා කියන්නේ
අන්න රූප අන්න වචනේ රූපේ පිරිසිඳ දැකීම තමයි ඔය කරන්නේ එතකොට මේ දැන් අනිච්ච සංඥාවෙන් අනිච්ච කියන එක අර අර තව සූත්‍රක තියෙන්නේ අර හරක කෙල දෙන හැම ගලෝල හැම වෙන් කරනවා මේ නහර වලින් තියුණු සතකින් තියුණු ඔව් තියුණු තලයකින් පීයකින් වගේ අර මුහුත් වෙන්නේ නැතුව සර්ජරිස් කරන්නේ
එහෙමයි
වගේ බොහොම තියුණු එකකින් දැනෙන්නේවත් නැති වෙන්න මේක කපාගෙන කපාගෙන යනවා හැම ඊට පස්සේ ආපහු ඒ හැමෙන්ම වහනවා ඒ එල දෙන හරි
එහෙමයි
එතකොට දැන් එයාට දැන් අපි දන්නවනේ වේදනාව එන්නේ සම හරහන
සම හරහ
මදුරු එක්ක આવොත් රිදෙනවනේ නේද
ඔව්
දැන් අර හැම අර විදිහට ඒ අනිච්ච කියන සැතෙන් වෙන් කරලා වහලා තියෙනවා
එහෙමයි
දැන් වේදනා ස්වභාවය මොන වගේද එහෙම බැරිවක් කියලා කතාවක් කියෙදෙන්නේ නැහැ නේද
ඔතන කියෙදෙන්නේ නැහැ කියෙදෙන්නේ
අන්න ඒ වගේ දැන් වේදනා කියන එක අර රූපෙන් නෙමෙයි හොයන්නේ ඒක දැනගන්න ගතිය යෙදෙන විදිහ අර සොකිය බවට නිවේදනාව තියෙන්නේ
එහෙමයි එහෙමයි
අපිට රූපයට වඩා ඔක වේදනාවෙන් මං හිතන්නේ ඒක වැටෙනවා වැඩි
වැඩි නෑ උදාහරණේ ඔව් මතක් කරපු එක හොඳයි ડોක්ටර් ඒක හොඳටම වැටෙනවා එතනදී
ඔව් දැන් අපිට රූපය කියපු ගමන් ශරීරයේ කොටසක් වගේ නෙන්නේ
එහෙමයි
හැබැයි වේදනාව කියුවහම ශරීරයේ කොටසක්ද ඒ කියන්නේ
ශරීරයේ කොටසක් නෑ
ඒක දැනෙන ගතියත් එක්කනේ දැනෙන කෙනා එක්කනේ වේදනාව කතා කරන්න තියෙන්නේ නේද
එහෙමයි
එහෙමයි සකීය බවත් එක්කනේ ඒ ඔය වගේම තමයි රූපය කියන එකත් සකීය බවත් එක්ක තමයි කතා කරන්නේ දැන් අපිට ඒ සකීය බව නිවේයි පේන්නේ සකීය බව වෙන් වෙලා රූපය රූපය ගැනනේ අපි හාරන්නේ
අපිට අර රූපය කියලා වැටිලා පොඩි කාලින්නම් වැටිලා තියෙනම දෙයක් කියලානේ ඒකින්ද අර ඒක හැම වෙලේම ඒක තමයි ඉස්සරහට එන්නේ
ඒක බාහිර දෙයක් විදිහටනේ අපි හොයන්නේ. නේද? මම කොහේද ඉඳන් අර මට හම්බ වුණ රූපේ ගැන නේද හොයන්නේ. ඒක ඒක තමයි හරියට අර වතුරේ ඉන්න බල්ලා ගැනයි අපි හොයන්නේ. හොයන්න ඕන වතුරේ ඉන්න බල්ලා හම්බ වුණ ඒ ගොඩ ඉන්න යෙදෙන බල්ලව තමයි හොයන්න ඕන.
හොයන්න ඕන එහෙමයි.
ඒක තමා ගැන නෙමේ පරීක්ෂණේ තියෙන්නේ.
එහෙමයි.
සුඛිය බව කියන සක්කාය දිට්ඨියනේ.
එහෙමයි.
හැබැයි අපි හොයලා තියෙන්නේ සක්කාය දිට්ඨියට හම්බ වෙන රූපයක් ගැන.
රූපයක් ගැන.
සක්කාය දිට්ඨිය කියන සක්කාය සුඛිය බව කියන පැත්ත නෙවෙයි.
නෙවෙයි.
ඔන්න ඔතන තමයි අපි අර හිතන හොයන ආකාරයේ කෝණේ වෙනස් වෙන්න තියෙනවා. අද කොච්චර කිව්වත් රූපය කියපු ගමන් අර එළියේ තියෙන මොකක් හරි නේද? ඔව්. දැන් කියපු ගමන් මම නිමෙන්නේ මගේ දහය හැපෙන හුලඟ ගැන නේ හොයන්නේ.
එහෙමයි.
ඒක උදව් කරගෙන එතන ඒක හම්බ වෙන මම
හම්බ මේ කොහොමද කියන එක. එහෙමද
හම්බ වෙන එකේ යෙදෙන තමා කියන ස්වභාවය.
එහෙම
හම්බ වෙන එකේ තමා යෙදෙන ආකාරය. ඒකට ඉතින් හුස්ම උදව් කරගන්න තියෙනවා.
එහෙමයි.
හරි. ශරීරයේ කාය ස්වභාවය උදව් කරගන්න තියෙනවා.
එහෙමයි.
හැබැයි කාය කියලා අපි හිතන බාහිර කය නෙවෙයි. අර මොනවයින් හරි හැදිච්ච ඒ කියන්නේ අල්ලන්න පුළුවන් පඨවි ආපෝ තේජෝ වායෝ කියලා විස්තර කරන බාහිර ස්වභාවයක් නෙවෙයි. ඒකේ ආධ්‍යාත්මික බව යෙදෙන ආකාරයක්
තියෙනවා.
අජත්ත කියනකට වඩා මම ආධ්‍යාත්මික කියනකොට නිකන් දැනෙනවනේ නේද අර.
දැනෙනවා.
තමා කියන කතාවක් ආධ්‍යාත්ම. නැත්නම් අජත්ත කියව ගහමත් අර බහිද්ද වගේ නිකන් මම පැත්තක ඉඳලා ඒ දෙක දිහා බලනවා වගේ. එහෙම නෙමෙයි මේ මාව දිහාමයි මේ බලන්නේ. ආධ්‍යාත්මය දිහා.
ආධ්‍යාත්මය දිහා.
හරි.
එතනම සැකසීමම තමයි එතන කොහොමද වෙන්නේ මම ගොඩනගන්නේ කොහොමද කියන එකම.
අන්න හරි. තමා සැකසීම. අන්න ඔතනයි මේ බුදු කෙනෙක්ගේ දහම මේ අනිත්‍යයට වඩා පෙර නොයසූ විරු වෙන්නේ. තමා සැකසීම කියන එකයි මේ බලන්නේ ඔය හැම එකේම. අපිට හිතෙන්නේ ලෝකයේ සැකසීම කියලා මම පැත්තක ඉන්න අර ලෝකේ. මට හම්බ වුණ ලෝකෙ ගැනයි
හොයන්නේ. ලෝකෙ ගැන හොයන්න යනවා.
ඔව්. මේ හොයන්න කියන්නේ තමා ගැන. තමා යෙදෙන ආකාරය. දැන් ඔය ගහක අත්තකට මොකක් හරි වැදුනහම ගහ දන්නවද එහෙම එකක්? නැත්නම් ඒ වැදුන එක දන්නවද එහෙම එකක්? අර පැත්තක ඉන්න මම නේද ওই දෙකම ගැන දැනගන්නේ.
දැනගන්නේ.
අන්නේ ඒ දැනගන්න ස්වභාවය කියන එක. ඔව් දැන් ඒ දවස්වල මට මතකයි අපේ කටුකුරුම්දි ස්වාමීන් වහන්සේ කියනවා දැන් ගලක ගලක් හැපුණොත් අර ගලයක් තියනවාද?
එහෙමයි එහෙමයි.
හැබැයි ගලක කකුල වැදුනොත් එතකට අර සුඛිය බවත් එක්ක නේද මතු වෙන්නේ ඉතුරු ටික. එතකොට අරගලයක් තියෙනවා.
අරගලයක් තියෙනවා.
අන්න ඒ අන්න ඒකේ ඒ සකීය බව යෙදෙන හැටි. එතකොට ඒකට යන්න හොඳ නැහැ. ඒ පණ නැති හින්දානේ එහෙම ඒ විස්තරයක් නෙමෙයි.
නෙවේ.
සකීය බව කියන එක තමයි මේ ධර්මයේ පෙන්වන්නේ. සකීයත්වය. සක්කායයි සක්කාය නිරෝධයයි තමයි බුදුගණන් දේශනා
කරන්නේ.
ඒ තුල තමයි ඔය මුළු ලෝකෙම යෙදිලා තියෙන්නේ. ඔය දැන ගැනීම තුළ සේරම තියෙන. දැන් අපි ඔය සජීව බව කියන ස්වභාවය. හරි. ඔව්. දැන් මුලින්ම තේරුම් ගත්තොත් මේ කියන්නේ මෙන්න මේ සුඛීය බවයි මේ හැම දහමෙම විස්තර කරන්නේ කියන තැනට ආවොත් හැබැයි මේ සුඛීය බව කියන එක තේින්නේ නැහැ. තේින්නේ නැහැ කියන්නේ අපේ ඇහැට අහුවෙන්නේ නැහැ, කනට අහුවෙන්නේ නැහැ, නාසයට, දිවට, කයට, මනසට අහුවෙන එකක් නෙවෙයි. හැබැයි ඒවට අහුගෙන ඒව තමයි අපි ගෝචර දෙය කියන්නේ. හරි, පේනවා, කන්ට ඇහෙනවා, ඒක ගෝචරයි.
එහෙමයි.
හරි. ඒ වගේ මේ සොකීය බව ගෝචර නැහැ. අර සිද්ධියේ සොකීය බව යෙදිලා. එතකොට අර ගෝචර දේ උදව් කරගන්නත් වෙනවා. ඒ කියන්නේ ආයතන වලට අහු වෙන ස්වභාවය උදව් කරගන්න වෙනවා.
ඔව්.
හැබැයි ඒ උදව් කරගත්තා කියලා ඒක ගැන හොයනවා නෙවෙයි.
නෙවෙයි.
මේ සුඛීය බව මතු කරන්නයි ඒ බුදු කෙනෙක් ඒ ධර්ම දේශනා කරන්නේ. නොපෙනෙන පැත්ත. එතකොට ඒ ආයතන වලට අහු නොවෙන එක අහු වෙන්න ඕන මොකටද? ඥානයකට.
ඥානයට.
ඒ ඥානය තුල තමයි ඔන්න අනිච්ච සංඥාවේ අර සැටෙන් හැම වෙන් කළා වගේ වැඩක් වෙන්නේ.
ඒ වැඩක් වෙන්නේ.
ඔව්. ඒක අනිච්ච සංඥාව තමයි සත තියුණු සත
කියන්නේ.
ඒක අනිත් ඒවට නොදැනෙන්න මේ කැපීම කරන්න
වෙනවා. එහෙමයි, එහෙමයි.
ඒකයි ඒක බොහොම සියුම්. බොහොම සියුම් සතක් ඒක ඒ ප්‍රඥාව එක්ක. එදින් අපි අනිත්‍ය කියනකොටම රූපේ උදව් කරගෙන අනිත්‍යක් කියන්නනේ යන්නේ. ඔය රූපේ ඉපදිලා නැහැ. එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඒක විස්තර කරන්න බැහැ වෙන විදිහකට ඒ වචන වලින්ම තමයි කියන්න වෙන්නේ. හැබැයි ඔය කියන්නේ රූපේ ගැන නෙවෙයි කියන එකයි තේරුම් ගන්න
තියෙන්නේ. ඒ කියන්නේ ડોක්ටර් හරියටම අනිච්ච බව වැටහුණා කියන්නේ අපිට ඥානෙ පහළ වුණා කියන එක. එහෙම වෙලාවට ඒ වෙලාවේදී තමයි.
එතකොට මේ ඒ විහෙරණය වෙන්නේ. විහෙරණය කියන්නේ ඒක වෙනවා. ඒ සිහිය තියනකොට ඒක සිද්ධ වෙන දෙයක්.
සිද්ධ වෙන.
ඒ ඥානය එක්ක සිහිය යෙදෙනකොට විහෙරණය වෙනවා. මසෝ විහෙරණය කරනවා නෙවෙයි.
කරනවා නෙවෙයි තමයි.
ඒ ඥානේ එක දැන් අපිට දැන් වතුරට එදෙනකොට ආයේ බල්ලෙක් ඉන්නවා ඌ මෙහෙමයි ඕක බොරුවක් කියලා අමුතුවෙන් සිතීමක් නෙවෙයිනේ.
එහෙමයි.
ඒ විහෙරණේමයි අපි ඉන්නේ. තේරෙනවද?
එහෙමයි.
ඒ නුවණ එක්කනේ ඒ විහෙරණේන්නේ. දැන් බල්ලට එහෙම බෑ. ඒ බල්ලට දැන් අන්න බල්ලෙක් ඉන්නා දැන් ඕක බොරුවක් කියලා මෙයා කියනවා. ඉතින් ඒ බොරුව මොකද්ද කියලා හැම හිතන්න වෙනවනේ.
එහෙමයි.
ඒ සිතීම විහරණය නෙවෙයි. දැන් අපි ගොඩක් කලකට දහම හොයනවා කියලා උතන තාම ඉන්නේ. අර විහරණේ පැත්තට ඇවිල්ලා නැහැ.
නෑ.
හැබැයි දැන් අර ශරීරේ මතු වෙනකොටම කියන්නේ වතුරේ බල්ලා වගේ මතු වෙනකොටම ඒ හැදෙන ආකාරය නුවණට පේනවා කියන එක තමයි විහෙරණය කියන්නේ.
විහෙරණය.
කියන්නේ අපේ ඇස්වලට මේ ඒක පේනවනේ. අපේ ඇස්වලටත් ඒක පේන ගතියක් තියෙනවා.
එහෙමයි.
ඔව්, තෙරුවන් සරණයි. මේ කාට හරි තියෙනවද මොනවා හරි අහන්න තව? මං හිතන්නේ මේවා අහනකොට තමයි අර දැන් අපිට ඇයි මේක තේරෙන්නේ නැත්තේ කියනවා තේරෙන්නේ නැහැ. මොකද අපි බලන්නෙම අර අපිට අහුණ රූපය දිහා අපට හම්බ වුණ වේදනාව දිහා ඒ පැත්ත නිවේ මේ කියන්නේ අන්න අතන හොඳට තේරුම් ගන්නවා ඒක යෙදෙන ආකාරයත් එක්ක තමා කියන ස්වභාවය කොහොමද ඒ ස්වභාවය එතෙන්ටයි අපේ සිහිය යමු වෙනවා මට හිතෙන්නේ අර අර කෝණය වෙනස් වෙන්න කියා කියන්නේ අන්න ඔය වගේ දෙයක්. අර ලෝකේ පැත්තට නැත්තම් බාහිරේ පැත්තට තමයි අපි හැමතිස්සෙම අපි හිතන්න පුරුදු වෙලා තියෙන විදිහ. ඒකට අහු වෙන්නේ නැහැ මේ කියන දේ. මේ බලන විදිහේ වෙනසක් වෙන්න ඕන.
තෙරුවන් සරණයි ડોક્ટર.
ඔව් තෙරුවන් සරණයි. සනන්ද.
සෝද අපිට මේ මට මෙහෙම අදහසක් ආවා ඒක ඉච්චර දුර නිවැරදි කියලා. ඉරගණ්ඩායි වුණේ. අපි පංච උපාදානස්කන්ධයට සාපේක්ෂව බලනකොට ඒක ඒ ක්‍රියාවලියට සාපේක්ෂව බලනකොට සොක්කිය තේරත මම මගේ මගේ ආත්මය කියන එකත් නිකම් බාහිර දෙයක් වගේ කියලා මට හිතෙනවා. අතන පංචවස්කන්ධයට අදාළ එකක් නෙමෙයි කියලා. එහෙම ඒ විදිහට බලන එක නිවැරදිද කියලා.
නැහැ, එතන වරදක් තියෙනවා. ඒ කියන්නේ දැන් අන්න ඔතන බලනවා පංච උපාදානස්කන්ධය කියලා හිතන්නේ මොකකටද? හොඳට බැලුවත් එයි ආපහු අර බාහිර දෙයකට කියලා. එක්කෝ ශරීරයේ තමයි පංච උපාදානස්කන්ධේ. නැත්නම් හුස්ම තමයි පංච උපාදානස්කන්ධේ. ඔන්න ඔය වගේ හිතුවහම තමයි ඔය ගැටලුව එන්නේ.
ડોક્ટર වම ඉතින් හිතේ පංච උපාදානස්කන්ධය කියලා මේ අපිට හට ගැනීම නැත්නම් මේ පිහිටීම කියන එක.
පිහිටීම කියනකොට ඒ පිහිටීම සකස් වෙන ආකාරය.
ඔව්. සකස් වෙන ආකාරයට
ආකාරයේ තමා යෙදෙන බව.
ඔව්.
හරි.
ඔව් එතන තමා යෙදෙනවා නමුත් අත්‍තර වෙන තමා කියලා දෙයක් නැහැ. තමා කියලා කෙනෙක් නැහැ. ඒක මොකද මේ ගත්තේ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ අප ප්‍රපංචක් ඒ කියන්නේ එක සමූහයක එකතුවක්.
අව ඔන්න ඔය විස්තර ටික දැන් ඔයා පංච උපාදානස්කන්ධයට දෙනවනේ.
ඔව්.
එකයි පංච උපාදානස්කන්ධ බොරුවක් නැත්නම් සකස් වෙන දෙයක් නැත්නම් එකතු වෙන දෙයක් කියලා පංච උපාදානස්කන්ධය විස්තර කරනවා නේද? දැන් හොයන්න මේ පංච උපාදානස්කන්ධය කියලා බලන්නේ මොකක් දිහාද? රූපය දිහානේ, වේදනා දිහානේ. නැද්ද?
ඔව් ඔව්
සකස් වෙන දෙයක් හරි එකතු වෙන දෙයක් හරි කියලා මොකක් හරි ගැන විස්තර කරන්න යනවානේ. මොකක් ගැනද ඔය විස්තර කරන්නේ? අන්න එහෙම ස්වභාවයක් තියෙනවා නේද?
ඔව්.
ඒක හොඳට බැලුවොත් පේයි. දැන් මේ අරමුණ අනුව අපි හුස්ම ගත්තා නම් හුස්ම ගැන තමයි ඔය විස්තර කරන්න යන්නේ. නැද්ද?
ඔව්.
ඒකට අදාළව නේද? නැතනම් ශරීරය ගත්තා නම් ශරීරයට අදාළ. අර හම්බ වුණ ස්වභාවයට අදාළව නේද අපි අර පංච උපාදානස්කන්ධ කියන එක දාන්න හදන්නේ. ඒකේ තියෙන ගති ටික.
හම්බ වුණ ස්වභාවය නෙමෙයි ડોક્ટર මම කියන්නේ හම්බ වෙන ස්වභාවය
කියලා. හම්බ වෙන ස්වභාවය කිව්වත් දැන් මොනවා හරි එකතු වෙන ස්වභාවය කියලා කියනකොට ඔය කතා කරන්නේ ඇත්තටම තමා ගැන නෙවෙයි. ආධ්‍යාත්මික කියන ස්වභාවය නෙවෙයි ඔය කතා කරන්නේ. ඒකට හම්බ වෙන දෙයක් ගැන. ඔන්න ඔය වෙනස අපිට පේන්නේ. ඒ කියන්නේ ඒකත් එක්ක මේ ඔය පංච උපාදානස්කන්ධය කියනකොට ඒ තමා යෙදෙන විදිහ. ඒ කියන්නේ හරියට ඒක දකිනකොට දැන් අපිට හැමතිස්සෙම අපි බලන කෝණයට පංච උපාදානස්කන්ධය අරහි තියෙන මෙන්න මේක තමයි පංච උපාදානස්කන්ධය වගේ තමයි මේ හිතන්නේ. එතකොට ඒක සකස් වෙන්නේ මෙන්න මේ එකතු වෙලා. එයා ඕක තමයි අපි හිතන ආකාරය වෙලා
තියෙන්නේ.
හරි. මොකද එහෙම කියනකොට දැන් ඒ ඒ ඒ බව දැනගන්න මම කොහේ හරි ඉන්නව නේද? මේවා එකතු වෙලා මේක හැදෙන්නේ කියනකොට ඒ ඒ ඒ බව දැනගන්න මම ආයෙත් කොහේ හරි ඉන්නවා. අන්න එහෙම වෙන්න බෑ. අරක දකිනකොට ඒ ඔක්කොගෙම ඈතර වීමක් කියන එක. ඒ කියන්නේ ආයෙ කිසිම ස්වභාවයක් ඉදෙන්න බෑ. ඒ ඒක ඒක බොරුවක් කියලා දැනගන්න මම ඉතුරු වෙන්නත් බෑ. පංචපාදානස් දැන් ওই විදිහට බැලුවහම තියෙන ප්‍රශ්නේ තමයි පංචපාද ඕක වෙන්න බෑනේ. ඔව් ඉපදෙන්නේ නෑනේ. ඒ ඒ දැනගන්න මම ඉතුරු වෙනව නේද?
ඔව්.
අන්නේ මේ පැත්ත ඉදෙන්න බෑ මේ. කියන්නේ ඒකයි ඔක මම කරන එකක් නෙවෙයි කියන්නේ. මම ලබන නුවණක් නෙවෙයි. නුවණ තුල මම නැති වෙනවා. ඒක හිතා ගන්න අමාරු දෙයක් වෙයි කියන එක. නිකන් කියන්නේ මේක වෙන්න ඕන මේ වගේ කියලා. ඒ කියන්නේ අපි අපි හිතන විදිහ වැරද්ද දකින්න උදව් වෙන්න මේ
කියන්නේ.
ඔව්. ඒක කොච්චර කිව්වත් අපිට තේරෙන්නේ නැහැ. මොකද මමමනේ කොහොම හරි තේරුම් ගන්න ඕන කියන පැත්තෙන් අපි හොයන්නේ. මට මේක තේරෙන්නේ නැහැ. එහෙම නෙවෙයි. නැත්තම් මට දැන් තේරෙනවා කිව්වත් ඒකත් නෙවෙයි. හරි. මේක මෙහෙමද කියන ප්‍රශ්නේ එන තැනම වැරද්දක්
තියෙනවා.
හයි අර අර අපි නොකිව්වට මම තමයි ඔක හොයන්නේ. ඒක තමයි ඔය කල්පනා කරන ගතිය කියලා එහෙම කියන හිතන ගතිය. දැන් ඒ කියන්නේ මනසට ධර්ම ආරම්මණයක් කියන එක අපිට පේන්නේ නැහැ. වෙලා තියෙන්නේ ඒක. දැන් පංච උපාදානස්කන්ධය කියන එක ධම්මාරම්මණයක් කරගෙන ආයේ මම හොයනවා. හරි. ඒ හිතන ගතියටමයි අපි ඒක ආයේ දාන්නේ. දැන් මේක හරියට මේකට එනකොට අන්නේ මම කියන ස්වභාවයේ ඉක්මවා යන ගතියක් තියෙනවා. තමා මේක හම්බ වෙන කෙනා පංචපාදානස්කන්ධය ගැන දැනගන්න ස්වභාවයක් තියෙනවනේ. හරිනම් අන්න ඒ ස්වභාවයටයි මේ පංචපාදානස්කන්ධය කියලා තියෙන්නේ. සක්කායනේ. ඔය ස්වභාවයටයි පංචපාදානස්කන්ධය කියලා ඔය විස්තර කරන්නේ. සුඛිය බව. හැබැයි අපි හැමතිස්සෙම සුඛිය බවට හම්බ වෙන දෙයක් ගැන එකකට තමයි මේක දාගන්න
හදන්නේ.
ඔන්න ඔතන සියුම් වෙනසක්
තියෙනවා. ඉතින් ඩොක්ටර් අපේ ඒක අවබෝධය එනකොට පංච උපාදානස්කන්ධයක් අදාළ වෙන්නෙත් නැති
වෙනවා. හදාගෙන ඉවරයි. සකිය බවට හම්බ වුණ දෙයක් වෙනකොට සකස් වෙලා ඉවරයි. ඊට පස්සේ හෙව්වට වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ අර මතු කරන ඊතර වෙන පැත්ත නෙවෙයි එතකොට.
ඔව්.
ඒකයි ඒ සකස් වෙන ස්වභාවයම කියනකොට ඒක ඒ සකිය බවම තමයි මේ කතා කරන්නේ. එතකොට සකිය බව හම්බ වෙන තව කෙනෙක් ඉන්න බෑනේ. ඒ සුඛිය බවම ඊතර වෙන පැත්තක් කියන ඒ වගේ තමයි ওই ඥානය කියනකොට. ඉතින් එහෙම පොඩි අදහසක් තමයි කියන්න පුළුවන්. මොකද ඕක විස්තර කරන්න කොහෙන් විස්තර කරන්න ගියත් ආයේ අපි දන්න මට ගැළපෙන අර්ථේ දාගන්න
යනවනේ.
ඔව්. ඒ අර්ථයේ නසකීය බව ගැන තමයි බලන්න තියෙන්නේ. එතකොට අර්ථයක් එනවනම් වැරදි කියන එක ඒ කියන්නේ තාම බුදුදහම නෙවෙයි කියන පැත්ත පේනවා. ඒ කියන්නේ වැරද්ද පෙන්වන්න පුළුවන්. ඒකයි ඔය අර ලැග ගන්නවා කියලා එහෙම කියන්නේ.
ඔව්.
ඒක හරිය සියුම් විදිහට එනවා.
ඔතන ඒකම තීක්ෂණව ඒක බලන්න ඕනේ මොකද කියන්නේ.
ඔව් ඔව්. ඔන්න ඔතන තමයි හරි සියුම් කියන්නේ. අපි රූප කියපු ගමන් අර මොකක් හරි කය හරි හුස්ම හරි ඕක ගැන තමයි මේ කියන්නේ කියලා අපිට හිතෙන්නේ. හැබැයි ඒක ගැන නෙමෙයි කියන්නේ. ඒකෙන් බාහිරවත් නෙමෙයි. මොකද ඒක හම්බ වීම තුලනේ සොකීය බව
තියෙන්නේ.
මේ සොකීය භවයේ යෙදෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. හරි. අපි හැම තිස්සෙම සොකීය බවට හම්බ වුණ අර හුස්ම කියන එක ඔය නහය හැපෙන හුළඟ අර බාහිරයට දානවනේ. බාහිරේ නෙමෙයි මේ ආධ්‍යාත්මය ගැනයි මේ කියන්නේ.
ඔව්.
හරි. හැබැයි අර්ක උදව් කරගෙන තමයි අපිට ආධ්‍යාත්මය බලන්න වෙලා තියෙන්නේ. උදව් කරගෙන ගිහින් ඒක ගැන බලලා හරියන්නේ හුස්ම පාදක කරගෙන ආධ්‍යාත්මයට සිහිය යොමු කරන්න වෙන්නේ. හුස්ම ලැබෙන මම. හුස්ම ගැන දැනගන්න මම ඉන්නවනේ. මම කියන්නේ වතුරේ බලලා දැනගන්න ගොඩ ඉන්න බලලා සත්ව භාවයටනේ එක හම්බ වෙලා තියෙන්නේ. ඒ සත්ව භාවය තමයි බලන්න ඕන. දැන් ඕක ඉතින් ඕක බලන්න ඒක කරන්න පුළුවන් දෙයක්වත් නෙවෙයි ඔන්නෝකයි ප්‍රශ්නේ
තියෙන්නේ.
ඒ ඥානය ආවොත් යෙදෙනවා. එතකොට ඒ ඥානය එනකන් වෙයිමසන්න තියෙන්නේ. ඉතින් මොකද්ද මේ? මොකද්ද මේ? කොහොමද මේ? කොහොමද කිය කිය ඒ වාය ආයහන්න වෙයිමසන්න කියන්නේ. ඒ අහන ඇහෙන ආකාරයට වෙයිමසන්න. දැන් අපි ඕක එහෙම නෙමෙයි. ඇහෙන එක අල්ලගෙන අපේ ආකාරයට අපි දාගෙන මේක සන්නහද. මේ කියන්නේ අරක ගැන මෙහෙමයි කියලා. මේ දාගත්තු ගමන් මේ මේක ඇහෙන්නේ නැහැ. ඒකයි ඇසෙන දෙයත් එක්කමයි විමසන්න ඕනේ. ඒට ඇසෙන දේ හැමතිස්සෙම මේ සුඛීය බව ගැනනේ. ඉතින් සක්කායයි සක්කායයි නිරෝධයයිනේ බුදු කෙනෙක් දේශනා කරන්නේ කියන එක තියෙනවානේ. අපි හැමතිස්සෙම මේ සක්කායට හම්බ වුණ දෙයකට තමයි අපි ওই පංච උපාදානස්කන්ධ කියලා දාන්න හදන්නේ. අර ඒ බව දැනගන්න මම එහෙම මම ඉතුරු වෙන්නේ. දැන් මේක හරියට යමු වුණොත් එහෙම ඉතුරුවක් වෙන්න බෑ. ඊතර වීමමයි. ඕක දැනගත්තු මම කියන ස්වභාවයක් යෙදෙන්න බෑ. යෙදෙනවා නම් අපි ඒ ස්වභාවය ගැන නෙමෙයි හොයලා තියෙන්නේ නේද?
ඔව් ඒක හරියම සියුම් අපිට ඒක.
ආ.
හිතා ගන්නත් බැරි තරමට.
ඒක තමයි. දැන් මේ මේ කොච්චර කිව්වත් මේක අර වචන වලින් අල්ලන්න හරි අමාරුයි.
ඔව්.
ඒකයි ඒ ඒ බුදුහාමුදුරුවෝ කියන වචන වලට වඩා වෙන වචන දෙන්න බෑ කියන්නේ. වෙන කෙනෙකුට ඕක කියන්න ගියාම මේ ආයේ වරද්ද ගන්නවා. එහෙනම් ඒ වචන එකම තමයි විමසන්නේ. අනිච්ච අනිච්ච සංඥාගේ වහන් ඒක එකම ඒ අනිච්ච සංඥාවෙන් තමයි රූපය. අනිච්ච සංඥාවෙන් වේදනාව. අර අර සියුම් සැතෙන් හැම වෙන් කරනවා වගේ වැඩ. එයාට දැනෙන්නේ නැති විදිහට වෙන් කරන්න වෙනවා. එළ දැනගේ හැම වෙන් කළාට පස්සේ ආයේ හැමෙන් වැහුවහම පිටින් ගැලුවහම කිසිම වෙනසක් නැහැ. අර හිතේ එළ දැනමයි. හැබැයි වෙනස තියෙනවා දැන් රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අර සොකීය බවත් කැතෙන්ට පණින්නේ නැහැ නේ ඊට පස්සේ. ඒ වෙනස හිටිනවා නේද? ඒක කරන්න කියන්නේ අනිච්ච සංඥා.
ඔව්. ඒකට අනිච්ච සංඥාව කියලා කියන්නේ තා නොසකීම කියන අර්ථයෙන්නේ. අතර අනිත්‍ය සංඥාව කියලා කියන්නේ පිහිටා නොසිතීම කියන.
ඔව් පිහිටා නොසිතීම කියන වචනේ පිහිටීම කියන එකක් ගැන කතාවක් නැහැ.
ඔව්
පිහිටු ගන්න විදියක් නැහැ නේ. පිහිටෙව ගන්න නිට්ටියනේ.
නිට්ටියනේ.
එතෙන්ට යන්න බෑ. ඒ කියන්නේ අනිත්‍යයෙන් මේක දකිනකොට අර එක ක්ෂණයකටවත් කතා කරන්න විදියක් නැති වෙනවා. පිහිටවන්න බැරි
වෙනවා. ඔය එතකොට අපිට රූපයක් වේදනාවක් කියන හම් වෙන්න බෑ.
ඒ කියන්නේ අපි දැන් හුස්ම කියලා දෙයක් අපිට තියෙනවානේ.
ඔව්.
ඔන්නෝක ගැන කතා කරන්න බැරි වෙනවා මේ මේ අනිච්ච සංඥාව දැම්මහම.
ඔව්.
අර්ථයක් නැහැ. අර වතුරේ බල්ලා වගේ වෙනවා. අර්ථයක්
නැහැ.
ඔව්. කිසිම විදිහකට කියන්න කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ තව විදිහකට කිව්වොත්. ඉතුරු වුණොත් කියන්න බලුවත්
කියන්න බලව.
කිසිම අදහසක් දෙන්න ස්වභාවයක් නැහැ. ඒක අනිත්‍යෙන් ඒක බලනවා කියන්නේ. හැබැයි ඒක දිහා නෙමෙයි. දැන් අපිට ඔබේ අදහස ඉන්නේ හුස්ම කියන එක නැති වෙලා යනවා කියලා නේ කිසිම විදිහකට කියන්න බැරි. ඒක හුස්ම පැත්තේ නෙමෙයි ඒ ඒ ඒ අර්ථය එහෙම වුණාට ඒක හම්බ වෙන සොකීය බව ගැන මේ කියන්නේ. සොකීය බව යෙදුන්නේ නැත්නම් දැන් මං කියේ අර ගලක ගලක් හැපුණාට කවුරුත් අරගලයක් නැහැ නේ.
ඔව්.
හැබැයි කකුල හැපුණා. ඇයි මට ගැහුවේ කියන පැත්තෙන්නේ ඔක බලන්න. මට රිදුනා කියන පැත්තෙන්නේ බලන්න.
ඔව්.
දැන් අන්න ඒ මතුවෙන සුඛීය බව
තියෙනවනේ.
ඔව්. ඔය සුඛීය බව ගැනයි මේ කතා කරන්නේ. අර සිද්ධිය නෙවෙයි. දැන් අපි කියන්න හදන්නේ ඒ සිද්ධිය නෑ කියලා එක්කත්තට තමයි අපි යන්න
හදන්නේ. ඒක වතුරේ බලලා හම්බ වෙනවා නම් අනිත් සංඥාවක් නෙවෙයි නිත්‍ය සංඥාවක්.
ඔව් ඒ වතුරේ බල්ලා බොරුයි කිව්වට වැඩක් නැහැ. එතකොට නිත්‍ය සංඥා. වතුරේ බල්ලා ඉපදিলাවත් නැහැ කිව්වට වැඩක් නැහැ. ඒක නිත්‍ය සංඥා. ආපහු අහුවෙලා. ඒ කියන්නේ බල්ලව බාර අරගෙන තමයි අපි ඒක බොරුයි කියන්නේ.
ඔව් වතුරේ බල්ලේ කම් වෙන්නේ නැහැ. නැත්නම් ඒක නිත්‍ය සංඥාවක් නෑ කියලා
කියනවා. ආ පිහිටන්න
පිළිමක් නෑ.
පිහිටීම යෙදෙන්න බෑ. ඒකෙන් කියන්නේ මුකුත් නැහැ කියන එක නෙවෙයි.
ඔව්.
මුකුත් නැහැ කිව්වොත් ආයේ ਬਾහිරය ගැනනේ කියලා තියෙන්නේ.
එහෙමයි.
අපි වතුර දිහා බලාගෙනනේ කියන්නේ. එහෙම බලාගෙන නෙමෙයි. ඒ බලන මම දිහා බලාගෙන කියන්න ඕන ඔබ.
ඔව්.
මෙන්න මේ සොකීය බව කියන එක ඒ සකස් වීම තමයි ඔය හැම එකෙම විස්තර කරන්නේ. හැබැයි ඒ සොකීය බව පේන්නේ නැති හින්දා අරවයින් තමයි විස්තර කරන්න වෙන්නේ. සත්ත්වභාවය මතු කරගන්න තියෙන්නේ හම්බ වුණ දෙයින්. හැබැයි හම්බ වුණ දේ ගැන නෙමෙයි මේ විස්තරේ තියෙන්නේ සත්ත්වභාවය ගැන.
ඩොක්ටර් වංගතන් ප්‍රසාහන්නේ කරා හිතන්නේ නම් කර මේ සාකච්ඡාව තව සාකච්ඡා කිරීම තුළින් තමයි අපිට වංගතන්නේ.
ඔව් දැන් ඔන්න ඔය විදිහට ටික ටික අපි අර හිතන ආකාරයේ වෙනස් වෙනකොට මේ කියන ඒවා පොඩ්ඩක් නිකන් මොනවද මේ කියන්නේ කියලාවත් දැන් අදහසක් එන්නේ නැහැනේ. මොකක් කිව්වත් වැරදි කියන එක නෙමෙයි. ඇයි අපි අර පරණ පුරුද්දට අර අපිට හම්බුණ දෙයට දදාමයි මේ හිතන්නේ යන්නේ. ඒ හම්බ වෙන ගතිය කියන සොකීය බවට නෙවෙයි. මේක මම හිතන්නේ ඔය ඒ පැත්තෙන් ටිකක් කොහොම හිතන්න ගත්තොත් මොකද්ද මේ කියන්නේ කියලා ටික ටික අර කියන එකට අනුව හිතන්න පුළුවන් වෙයි. එහෙම වෙන එක තමයි අර ඊළඟට ඒ අනුගත වෙන්න උදව් වෙන්නේ. ඒක එක්ක ඉතින් ප්‍රශ්න කරන්නත් වෙනවා. ප්‍රශ්න කර කර යනකොට තමයි මොන වගේ ගතියක්ද මේ තමා කියන ස්වභාවයේ යෙදෙන විදිහනේ බලන්න තියෙන්නේ ඇත්තටම. වෙන මොකක්වත් නෙවෙයි. හැබැයි ඒක ඩිරෙක්ට් අහුවෙන්නේ නැහැ. අර පය තියාගෙන ඉන්න තැන දිහා බලන්න හදන්නේ ඉතින්. බලන්නත් බෑ. ඒ කියන්නේ කිසිම ඉන්ද්‍රියකට අහු වෙන්නේ නැහැ, කිසිම ආයතනයකට අහු වෙන්නේ නැහැ. ඒ වුණාට දකින්න ඕන ඒක. ඒක ඉතින් ඥානකින් ඇරෙන්න වෙන කරන්න විදිහක් නැහැ නේද? එහෙනම් ඥානෙ මතු වෙන්න දහම අහන්න ඕන, ප්‍රශ්න කරන්න ඕන. අහන්න ඕන ප්‍රශ්න කරන්න. සුසුසා පටිපුච්ච. ඒ ප්‍රඥාවට ආහාර ඒක. ඉතින් ඕක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ, තේරුණොත් දහම වෙන්නේ නැහැ. ඒ වුණාට මේ විමසීම නවත්තන්නත් බෑ. මොකද සුඛීය බව කියන එක එකයි මේක බුදු කෙනෙකුට විතරයි මේක පෙන්වන්න පුළුවන් කියන්නේ. අසම සමහර පෙර නොයසු ඉරු එක. ඉතින් අපට ඕක වැටහෙන්නේ නැති බවත් ස්වභාවය. ඒකම තමයි ප්‍රශ්න කරන්න උදව් වෙන්නේ. ඒකට තව තව හොයන්න ඕනේ. ඒ ඇහෙන දහමත් එක්කම ප්‍රශ්න කරනවා. ඒ දහම ඇහෙන්නේ බුදු කෙනෙක් කියන දහම ඇහෙන්නේ අපි දැන් අපි දන්නවා කිව්වට හරියන්නේ නැහැ. ඒ අපි දන්න ගතිය අපි හිතන ආකාරයට ගලපලා ඒ ඇහුන එක. එහෙම බෑ. ඒ ඇහුන එකට අපේ අදහස් දාන්න නැතුව ඒ පැත්තෙන්ම හිතන්න ඕන. ඒක තමයි අපට කරන්න බැරි. කියන්නේ අපේ තුල වැඩෙන ගුණාංග ටික ඕන වෙන්නේ ඒකට. අපේ හිතේ අර මෘදු කම්මඤ්ඤ බව වැඩෙන්න ඕන. ඒ කියන එකත් එක්කම කියන්නේ අර යකඩයක් රත් කරලා හදවතටම මෙලෙක් වෙන ගතියට ආවට පස්සේ මේ ඕනතකට නැමෙන්නේ. අන්න ඒක තමයි මෘදු කම්මඤ්ඤ ගතිය. දැන් අපේ හිතේ මේක ඇහෙනකොටම අපේ අදහස දානවා කියන්නේ මේ මෘදු කම්මඤ්ඤ ගතිය නෑ. එතකොට ඒකත් එක්ක අර අහන එක ගැන හිතන්න ගියොත් ගැටෙනවා. මේ මං අත්දකින්න එක නෙමෙයි, මං දන්න එක නෙමෙයි දහම කියලා. ඔන්න ගැටෙන්න පටන් ගන්නවා. එතකොට අර ඒ කියන එකට අනුව හිතන එක නෙමෙයි, අපේ එකට ගලපන්න හදනවා අර ඇහුන දේ. එහෙම වෙන තාක් කල් මේ දහම ඇහෙන්නේ නැහැ කියනවා බුදුහාමුදුරුවෝ. ඒකයි අපේ හිතේ හරීම ඉවසීමක් ගොඩ නැගෙන්න ඕන. ඒ ඉවසීම තමයි අර බුදු කම්මඤ්ඤ ගතිය. ඒක නීවරණ ටිකකින් අයින් වෙන්නත් ඕන. විනීවරණ. විනීවරණයි මෘදු කම්මඤ්ඤය. ඔන්න ඔය තත්ත්වේ තියෙන මනසකට මේක ඇහෙනකොට අන්න ඒක අනුවම හිතනවා. වෙන කිසිම දෙයක් ඒකට වැටෙන්නේ නැහැ. ඒක එනකම් තමයි ඉතින් අපිට මේ ප්‍රශ්න කර කර විමසන්න වෙලා තියෙන්නේ. අපි දන්න තියරි එකකට දාගන්නමනේ මේක හදන්නේ නේද? දැන් පංච උපාදාන ස්කන්ධ බොරුවක් නැත්තම් මෙන්න මේ වගේ එකතු වෙලා මේ විදිහට සකස් වෙනවා. ඔය මොන අදහසාවත් ඕක බුදුහාමුදුරුවෝ පෙන්වන පැත්ත නෙවෙයි. ඒක තමයි මේකේ තියෙන සියුම් බව කියන්නේ. අර සත්ත්වභාවයට නොදැනෙන්න සත්ත්වභාවය අල්ලන්න තියෙන්නේ. අර සියුම්ම සතකින් හැමයි අර මස්නහර ටික කපන්න ඕන දැනෙන්නේ නැති වෙන්නේ. එයා සත්ත්වභාවයෙන් දැනෙව නැතුව ඉතර වෙනවා. හරියටම අනිච්ච සංඥාවේ සියදුනවා.
ඩොක්ටර් බෝපින් මේ ඔබට මෙච්ච දුරටවත් හිතන්න පුළුවන් උනේ ඔබතුමාගේ අසුර නිසාම තමයි. ඉතින් උතුරු ටිකත් මං හිතන්නේ ඒ අසුරෙම අපි ඔබට දාලා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒ ප්‍රශ්නෙට උත්තරේටත් වඩා ඒ ප්‍රශ්නය යෙදෙන සකීය බව. ඒ තමා කියන ස්වභාවය. අනේ ඒකට සිහිය යොමු කරන්න පුළුවන් නම් ඒක ලොකු දෙයක් කියලා. ඒකට අපි හැමතිස්සෙම මට දෙයක් ලබා ගන්න මට දැනගන්නනේ අපි ප්‍රශ්න කරන්නේ. මම දැනගන්න ගති එතනක් තියෙන සොකීය බව කියන පැත්ත බලන්න අමාරුයි. මේක දැනගන්න හදන ගති එකෙන් කියන්නේ ප්‍රශ්න කරන්න එපා කියන එක නෙවෙයි. සමහර වෙලාවක හරි හරි එකට යන දෙයක් දැන් මේකෙදි හිතනවා එහෙනම් මොකක්වත් කරන්න නැතුව ඔහි නිකන් බලා ඉන්න එක කියලා. නිකම්ම එහෙම දෙයක්ුත් නෙමෙයි, මේකේ ලොකු වැඩකුත් තියෙනවා. ඒ විමසන ගතිය නිතරම ඒකත් එක්ක සිහිය තියෙන්න ඕන. කෙසේද කොහොමද කියන එකත් එක්ක යන්න වෙනවා.